SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි සූදානම් ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්න සදදා දවසට සුවිශේෂීණු අපේ ශ්‍රී ලංකීය පුවත් විමසුම විශේෂංගෙන්. ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් රුතියාවල. අයිබෝන් මනෝජ්.
අයිබෝන් දිල්රුක්ෂි.
කාරණා කිහිපයක් අද දවසටත් ගොනු වෙනවා. පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ නෑසුණු සුවිශේෂී පුවත් විදිහට ටිකක් සමාජයත් ඒ වගේම දේශපාලන තන්ත්‍රයත් හෙල්ලුම් කෑමකට ලක් වුණා. එකවරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කිරීමක් සිදු කිරීම පිළිබඳව මේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් එල්ලුම් ගහට නියම කිරීම පිළිබඳව තමන්ගේ සහතිකය ලබලා දීලා තියෙනවා. තවත් සති දෙකකින් විතර කාලයකදී මේක ක්‍රියාත්මක වන්නට නියමිතයි කියලා ජනාධිපතිතුමා හදිසියෙම ප්‍රකාශ කළා. මේකත් එක්කම දේශපාලන ක්ෂේත්‍රයේ ඒ වගේම අපිට ආරංචි වෙන බන්ධනාගාර පැත්තෙන් සිරකරුවන්ගේ පාර්ශවයෙන් මේ නොයෙක් පාර්ශවවලින් යම් හෙල්ලුම් කෑමකට ලක් වෙලා තියෙනවා කියලා මේ ආරංචියත් එක්ක මේ ප්‍රකාශයත් එක්ක දැනට මොනවද මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු?
මේ තීරණයට ජනාධිපතිතුමා එළඹුණේ ලෝක මන්ත්‍රාව්‍ය විරෝධී විනය ඉදලා තිබුණු පසුගිය 26 වෙනිදා මන්ත්‍රාව්‍ය ජාවාරමට සම්බන්ධ මරණ දඬුවම නියම වෙලා සිරගත වෙලා ඉන්න පිරිස අතරින් ප්‍රධාන පෙළේ සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට තමන් අත්සන් කළා කියලා ජනාධිපතිතුමා සඳහන් කළේ එදා 26 වෙනිදා ලෝක මන්ත්‍රාව්‍ය විරෝධී දිනය දවසේ. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණත් ජනාධිපතිවරයා ඊට අත්සන් නොතැබීම නිසා මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණා. ඒ කියන්නේ එල්ලලා මැරුවේ නැහැ. නමුත් ඒ ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නීතිය තුළ ක්‍රියාත්මක වෙලා තිබුණා. මත්ද්‍රව්‍ය වැටලී සහ මත්තුදුර පුරන් කිරීමට ජනාධිපතිතුමා ගත්ත උත්සාහයක පියවරක් විදිහට ඔක්කොම කීප දෙනෙක් හරි එල්ලලා මරලා ඒ කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නවා කියලා. මේ සමගම දේශපාලන ස්තරවල විවිධ මතපතාන්තර පළවෙමින් තිබෙනවා. සමාජයේ කටකාවන් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒත් එක්කම බන්ධනාගාරය තුළනුත් ඇතැම් කාරණාවන් අහන්න දකින්න ලැබෙනවා. දේශපාලන තලයේ විවිධ දේශපාලන කණ්ඩායම් මීට එතරම් පක්ෂග්‍රාහී බවක් එහෙම නැත්නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට අනුකූලතාවයක් නැති බව තමයි පෙනියන්නේ. අවසාන වශයෙන් ඊයේ දවසේ මහින්ද රාජපක්ෂේටම ජනාධිපතිතුමා වර්තමාන විපක්ෂ නායකතුමා ඔහුත් කිව්වේ මටත් මගේ කාලේ මෙවැනි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා විවිධ පිරිස් කිව්වා. නමුත් තමන් මරණ දඬුවම ක්‍රියාත්මක කරේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිතුමා ඒ තීරණය ගන්නේ සමාජයට යම් බැටදායීයක් කිරීමේ අරමුණින් වෙන්න පුළුවන්. නමුත් තමන් ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ නැහැ කියන අදහසින් මහින්ද රාජපක්ෂ මහත්මයා මතක් කළේ තමන් ඊට එකඟ නැහැ කියන අදහස. ඒත් එක්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඊයේ දිනේ පැවැත්විච්ච උත්සවයකදී සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ මතය නෙමේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා මේ මරණ දඬුවම තිබුණත් ජනාධිපතිවරයා විදිහට තමන්ගේ පක්ෂේ නායකයෝ මේට අත්සන් කරලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ නැහැ. ඒ හින්දා ඒක එක්සත් ජාතික පක්ෂයේ උත්සාහයම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි එල්ලා මැරීම කියන අදහස රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කළා. විවිධ දේශපාලන පක්ෂ මීට කැමති බවක් අපිට පෙනෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා ඍජුව මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ ඉන්න බව අපිට පේන්න තිබුණා. විශේෂයෙන් යුරෝපා සංගමයේ ඇතුළු රටවල් කිහිපයක් මීට කැමති නැති බව අපි දැක්කා සඳහන් වෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා මේ ගත්ත තීරණයට යුරෝපා සංගමයක් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයක් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයක් ප්‍රධාන වශයෙන් විරෝධය පළ කරලා තිබුණා. ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරොත් පසුගිය වසරේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ 73 වන මහමණ්ඩල සැසිවාරයට දුන් පොරොන්දුව කඩවීමක් බව යුරෝපා සංගමයන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබුණා. මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම ඇතුළු නීති බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කරයි කියලා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයක් නිවේදනයකින් කියලා තිබුණා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියලා තිබුණේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ගත මේ තීරණය වහාම ශ්‍රී ලංකාව නවත්තන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබුණා කියලා මේ විදේශ මාධ්‍ය ඇසුරෙන් පළ වුණු ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තිබුණා. දේශපාලන සහ විදේශ රටවල එහෙම සංවිධානවල මැදිහත් වීම සහ ඔවුන්ගේ අදහස යාකාරින් සඳහන් වෙන්නේ බන්ධනාගාරයේ තුලින් අරගත්තුකින් මරණ දඬුවම නියම වෙලා තිබෙන 20කට වැඩි නම් සඳහන් වෙලා තිබුණු සිරකරුවන් යම් ආකාරයකින් තැතිගැන්මකට තිගැස්මකට ලක් වෙලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ හින්දා බන්ධනාගාරයේ තුලත් යම් නොසන්සුන් බවක් පසුගිය දිනවල දක්නට ලැබුණා. මරණ දඬුවමට නියමිත සිරකරුවන් සිරකරුවන් කියලා අපට අහන්න ලැබුණා. පුද්ගලයන් හතර දෙනා කවුද කියලා හරියටම නම් නොවුණත් සිංහල දෙමළ මුස්ලිම් කියන මේ වර්ග තුනේම පිරිස් ජනවර්ග තුනේම පිරිස් මරණ දඬුවමට නියම වෙලා ඉන්නවා. ඒ අතරින් දෙදෙනෙක් සිංහලයින් එක්කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක් තවත් කෙනෙක් දමිළ ජාතිකයෙක් කියලා යම් ආකාරයකින් ප්‍රවෘත්ති වලින් වාර්තා කරනවා. නමුත් හතර දෙනා හරියටම කවුද කියලා නින වශයෙන් සඳහන් කරලා තිබුණේ නැහැ. හැබැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කරපු විදිහට ඉදිරි සතිය ඇතුළත කිසිදු සිරකරුවෙක් මරණීය දණ්ඩණයට ලක් කරන්නේ නැහැ. එල්ලල මරන්නේ නැහැ බන්ධනාගාරය තුළ කියලා ඔහුගේ පැත්තෙන් වාර්තාවල තිබුණා. ඒත් එක්කම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිරට තීරණ අභියෝගයකට ලක් කරමින් අභියාචනයටත් පෙත්සම් කීපයක් ඉදිරිපත් වුණා. මේ ගැන කතා කරපු අවස්ථාවේ තමයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා කිව්වේ ඉදිරි සතියක කාලය ඇතුළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. වදක තනතුරට පුද්ගලයන් සම්බන්ධ කරගෙනද පුද්ගලයන් බඳවාගෙනද කියන ප්‍රශ්නේ ආයි සමාජෙ මතුණා. එහිදී අපිට වාර්තා වෙච්ච ආකාරයට වදක තනතුරට එමන් නැත්තම් මේ අලුගෝසු තනතුරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෙන්නේ බඳවගෙන තියෙනවා. මේක සතියකට විතර කලින් මේ දෙදෙනෙකුට පත්වීමුත් ලබා දීලා තියෙනවා. ආරක්ෂක හේතුන් මත ඒ අයගේ අනන්‍යතාවය හෙළි කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් නැහැ කියලායි වාර්තා වුණේ. ඔවුන්ට මේ බඳවගත් පුද්ගලයන් දෙදෙනාට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමේ රාජකාරී සම්බන්ධයෙන් යම් ආකාරයකින් පුහුණු වීමුත් ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වුණේ.
හොඳයි, දැන් අපි මේ කල්පනා කළ බැලුවොත් මේ සම්බන්ධව විවිධ පුද්ගලයන් දක්වපු අදහස් පිළිබඳව මනෝජ ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට ලෝක මද්‍රව්‍ය විරෝධී දිනේදී තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව වන යම් ඉඟියක් පළ කරනු ලැබුවේ. එහිදී ඔහු තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව සඳහන් කිරීමක් කළා. දැන් මේ 21 වෙනිදා සිදුවුණු පාස්කුවිරිදා සිදුවුණු මේ ප්‍රහාරයටත් මේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිටින වගට වන යම් ඉඟියක් ඔහු පළ කරමින් තමයි මේ ඉදිරියේදී එල්ලුම් ගහ ක්‍රියාත්මක වීම පිළිබඳව යම් අදහස් දැක්වීමක් සිදු කළේ මේ ආකාරයට.
මගේ නම් ලොකු සැකයක් තිබෙනවා. අපි මද්‍රව්‍ය වලට ගෙන ගිය සටනට දුන්න එක්තරා ප්‍රති ප්‍රහාරයක් තමයි අප්‍රියල් 21 බෝම්බ ප්‍රහාරය කියලා. අප්‍රියල් 21 බෝම්බ ප්‍රහාරයෙන් මම ලංකාවේ නරකම මිනිහෙක් බවට පත් කළා. රටේ මහජනතාව අතරේ ජනාධිපති මේක දැනගෙන තමා සිද්ධ වුණේ කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. අපි කරපු හොඳ වැඩසටහන් සියල්ලම යට ගියා. ඉතා ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කාරයින් අපේ අත්අඩංගුවේ ඉන්නවා. දැන් අද ජූනි 26 වෙනිදා මම පහුගිය මාස ගාණක් කිව්වා මද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම්කාරයින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවායි කියලා. හාමුදුරනේ සමාවෙන්න ඕන, මරණීය දණ්ඩනය දෙන්න. මම අද අස්සම් කළා ජූනි 26 වෙනිදා ලෝක මද්‍රව්‍ය මර්ධනය දිනේ.
හොඳයි, දැන් මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස අපි සලකා බලමු. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙළින් පෙළට මේ තාක් දුරට පත්වේගෙන ආපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව සඳහන් කිරීමක් කරමින් ඉඟියක් පළ කළා. එක්සත් ජාතික පක්ෂය මේට විරුද්ධයි, සහ අනිකුත් පක්ෂවල තියෙන විරෝධතාවය පිළිබඳවත් සඳහන් කිරීමක් කළා. මෙන්න මේ ආකාරයට
ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කළා මරණ දණ්ඩනය සඳහා කිසිම නියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ. ප්‍රේමදාස ජනාධිපති ක්‍රියාත්මක, විජේතුංග ජනාධිපති ක්‍රියාත්මක, ඊට පස්සේ චන්දිකා කුමාරතුමර එතුමියත් දේවාදේවතුන් මහත්මයාගේ ප්‍රතිපත්ති අනුවදියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිව එතුමත් වෙනස් කරේ නැහැ. 2015 අපි ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියා කරන්නට යෝජනා කළා කියලා. ඒක ජනාධිපති වෙන්න වැඩ කරපු විශාලම පක්ෂ අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධ. අර මහින්ද රාජපක්ෂ පක්ෂනායකතුමා කතා කරා, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කරා, ද්‍රවිඩ ජාතික සංධානයත් කතා කරා. ඒ අය විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම මේ මරණ දඬුවම ක්‍රියා කිරීම ගැන විරුද්ධයි.
ඔව්, දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අදහස් පළ කිරීමක් සිදු කළ තිබුණා. එහිදී ඔහු සඳහන් කිරීමක් කළේ දැන් තමාට ජනාධිපතිවරයා විදිහට මේ ආකාරයෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මේ අනුමත කිරීම, මේ යම් යම් නාම අනුමත කිරීම සඳහා සිදු කරන ක්‍රියාවලියේදී කවුද අලුගෝසුවා කියන ප්‍රශ්නේ තමාට පැන නැගුණා. ඒ නිසා තමන් මේකට විරුද්ධ වුණා. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මෙන්න මේ ආකාරය යනුවෙන් යම් කිසි දෙපාර්ශ්වයේ වෙනුවෙන්ම අදහස් දැක්වීමක් සිදු කළ තිබුණා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.
ඔය බලය මටත් තිබුණා ටික කාලා. මගේ කාලෙත් උදේම ආවමක් කිව්වා. උලේ ගෙනල්ලා අස්සම් කරන්න ගියාම ඒක අස්සම් කරන්න බෑ. මම අස්සම් කරලා දෙන්න හදන්නේ අහවල් දවසේ උදේ 8:45ට පානතු යන දුරු මරන්න ඕනද මොකද්ද කියලා තාලා මට කියනවා අස්සම් කරපන් කියලා. අනුගෝස්වද අනුගෝස්ව මමද? මේක මට තිබිච්ච ප්‍රශ්නයක්. ඒකින්ද මම ඒක කරේ නැහැ. නුඹ කවන් කොම ජනාධිපතිවරයා මම හිතන්නේ වෙන මොනවා හේතුවක් නිසා නෙවෙයි. මේ සමාජය හරියට යන්න ඕන කියලා ඉඳලා කරනවා ඇති. මේක නොකරොත් හොඳයි කියලා තමයි අපිට කියන්න පුළුවන්.
හොඳයි, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යම් විශේෂිත හෙළිදරව් කිරීමක් සිද්ධ කළා. දැන් මාකන්දුරේ මදෝෂ් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීමවලට භාජනය වෙලා තියෙනවනි. මදෝෂ් කරපු හෙළිදරවක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියනවා මදෝෂ් යම් කිසි නම් ලිස්ට් එකක් පිළිබඳව නාම ලේඛනයක් පිළිබඳව සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ පැත්තෙන් තුනයි අපේ පැත්තෙන් හතරයි ඉන්නවා කියලා මේ දේශපාලඥයන් ඔහු කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් එතකොට ඒකබද විපක්ෂයේ පැත්තෙන් ඔහු ඒ සම්බන්ධව යම් කිසි ගයක් දෙනවා. ඒ පැත්තෙන් තුන් දෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් හතර දෙනෙක් ඉන්නවා කියලා බලමු ඔහු කියපු අදහස.
ඔන්න මදුෂ් කියලා තියෙනවා කවුද ලංකාවේ බිස්නස් එක දරේ කියලා. අන්න නම් තුනක් දීලා තියෙනවා. එකෙක් මට හොඳට බැන්නේ කෙනෙක් විමල විමාංශකගේ ගෝලිය. දැන් පාර්ලිමේන්තුවේ තුන් දෙනයි. එහෙන් තුනයි අපේ හතරයි. හතක නම් මදුෂ් දීලා තියෙනවා. තව ටික දවසක් ගලා එන්න මොකද එතකොට ඡන්ද ප්‍රතිපල වගේ නිකුත් වෙනවා. මේ වගේ තුඩු දෙකේ දේශපාලන්ඩියොත් එක තමයි මේ රට ගියන්නේ.
පසුගිය සතියේදී තවත් පුවත් මැවුණු අවස්ථාවක් විදිහට අපිට සලකන්නට පුළුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සඳහන් කරපු කාරණා. එතනදිත් විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙමින් තියෙනවා තවදුරටත්. අපි කතා බහ කරමුද මනෝජ් මාධ්‍ය ප්‍රධානීන් හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කරපු ඒ විශේෂිත කාරණා කිහිපය පිළිබඳව ඊළඟට.
ඔව්, ඔබ කිව්වා වගේ අර පුවත් මවපු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරපු තැනක් බවට මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව පැවැත්තුණා. අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන් පසුගිය බදාදා දවසේ ජනාධිපති මන්දිරයේ තමයි මේ මාධ්‍ය ප්‍රධානීන් ගාමුව පැවැත්ුණේ. එහිදී මාධ්‍ය වේදිකාවක ප්‍රශ්න කරලා තිබුණේ ජනාධිපතිතුමාව දැන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට කැඳවන්නේ යම් තීරණයක් කරලා තියෙනවා ඊට සහභාගී වෙනවද කියලා. ජනාධිපතිතුමා කියලා තිබුණේ මම යන්නේ නැහැ, තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයෙක් කැඳවන්න පුළුවන් කමකුත් නැහැ. ඒක නිකම් විහිළු කතාවක්, ඔය මාධ්‍යවලට දීපු වැරදි තොරතුරක් මේක. නමුත් Taman ඊට සහභාගී වෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා විතරක් නෙමෙයි, ඔහු කිව්වේ ඔය තේරීම් කාරක සභාව කියන්නේ තනිකරම දේශපාලන නාට්‍යයක්. මේ කාර්යාලේගා මන්දිරයේ පිටපත ලියලා අධ්‍යක්ෂණය කරලා හවසට පුහුණු වීම කරලා පහුදාට පාර්ලිමේන්තුවට ගිහින් කැමරා දාගෙන පෙන්වන දේශපාලන නාට්‍යයක් කියලා තමයි යම් දීර්ඝ පැහැදිලි කිරීමක් එක්ක ජනාධිපතිතුමා මේ ගැන කතා කළේ. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. ජනාධිපතිතුමා ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ. තමන් මේක ජනාධිපතිවරට ඉදිරිපත් වෙනවාද කියන එකට ඔහු කිව්වේ තමන්ගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 52ක් විතර වෙනවා. මේ අවුරුදු 52 ඇතුලේ දේශපාලනයේ එක රන්දිස්ථාන තිබුණා, හැරවුම් ලක්ෂ්‍ය තිබුණා. ඉදිරි ජනාධිපතිවරණය මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ගන්න තීන්දුවකට අනුව තමයි කටයුතු කරන්නේ. කිසිම දේශපාලන පක්ෂයක් තාම අපේක්ෂකින් නම් කරන්නේ නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ මහදිසියක් නැහැ කියලා එතුමා කිව්වා. ඒත් එක්කම 19 වෙනි සංශෝධනය පිළිබඳව දැඩි විරසක මතයක්, එහෙම නැත්නම් එකඟ නොවන අදහසක් ජනාධිපතිතුමා පහුගිය කාලේ සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් එමයයි 19 වෙනි සංශෝධනයෙන් රට සිද්ධ වුණේ විනාශයක්, 18 වෙනි සංශෝධනය රාජාණ්ඩු ක්‍රමයක්, 19 වෙනි සංශෝධනයේ ක්‍රියාමාර්ග නිසා උනේ රට අස්ථාවර වීමක්, ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනයක් ගෙනියන්න බෑ, මෙතනදී වාහනය ගෙනියන්න ලයිසන් එකක් දුන්නේ එක ඩ්‍රයිවර් කෙනෙකුට ජනතාව 62,50,000 ඡන්ද හම්බුණා. නමුත් පාර්ලිමේන්තුවේ ලයිසන් එකක් අරගෙන ඉස්සරහ සීට් එකේ තව කෙනෙක් වාඩි වුණා. ඒකෙන් තමයි මේ ඩ්‍රයිවර්ලා දෙන්නගේ වැඩක් විදිහට මේක ඉස්සරහට එන්නේ. නමුත් ඒක ප්‍රායෝගික නෑ. 19 වෙනි සංශෝධනයේ ඉදිරි ඡන්දකින් පස්සේ හරි කලින් හරි අහෝසි කිරීම අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අලුත් ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව කතා කරද්දී 19 වෙනි සංශෝධනයත් උදාහරණයට අරගෙන ජනාධිපතිතුමා කියලා තිබුණේ මේ 19 වෙනි සංශෝධනය හැදුවේ කවදාවත් ව්‍යවස්ථාවක් හදලා නැති බකපඬිතයෝ ටිකක්. 19 හැදුවේ ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන්, පාකිසෝති සහ ජනාධිපතිතුමාගේ වචනෙන්ම කියනවා නම් රටකන එන්ජිඕ කාර්යෝ පිටසක් තමයි මේක හැදුවේ. ජනමත විචාරණයක් පවත්වන්න යන කාරණේ ගැනත් ඇහුවට පස්සේ ජනාධිපතිවරයා කිව්වේ එහෙම ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් නැහැ කියලා. ඒ කාරණාව ගැන තමයි ප්‍රධාන වශයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සාකච්ඡා වුණේ.
ඊළඟට තවත් විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි අවධානය අපිට යොමු කරන්නට පුළුවන්. බදාදා රැස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීම තුළදී මතුවුණු යම් විශේෂිත කාරණා පිළිබඳව සලකා බලන විට මොනවද එතනදී සිදුවුණු විශේෂිත කතාබහ සහ ඉන් අනතුරුව තවදුරටත් ඇදී යන තොරතුරු මේ එතනදී සිදුවුණු කතාබහත් එක්ක?
පොදුක්ෂිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පහුගිය බදාදා හවස් වරුවේ ජනාධිපතිවරයාගේ මිල නිවසේ තමයි පැවැතුනේ. ඩායරෙක්ටර් ජයසේකර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස කියන දෙදෙනම මධ්‍යම කාරක සභාවට ආවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු සාකච්ඡාවට සහභාගි වෙලා. මේ කණ්ඩායම් දෙක එකතු වීමේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පාර්ශවය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවය එකඟ වීම පිළිබඳව සාකච්ඡා කිහිපයක් පැවැත්වෙනවා. ඒක එක සාකච්ඡා වාරයක් නිමා කරලා තමයි මොවුන් මේ ස්ථානයට ආවේ. කොහොමුණත් මේ ගැන සාකච්ඡා වෙච්ච කරුණු පිළිබඳව දැසිරි ජයසේකර සහ රෝල් ලක්ෂ්මන් පියදාස කියන නිලධාරීන් මධ්‍යම කාරක සභාව දැනුවත් කළා. ඒ ජනාධිපතිතුමා ගිලිනීමකට අනුව පොදු ජන පෙරමුණෙන් බහර දීලා තිබුණු යෝජනාවලිය අධ්‍යයනය කරන්න දැසිරි ජයසේකර සහ රෝල් ලක්ෂ්මන් පියදාස ඊට එක්කම තිලංග සුමතිපාල ඌට අමතරව නිමල් සිරිපාල මහින්ද අමරවීර ෆයිස මුස්තාෆා ප්‍රසන්ත අලගියවන්න කියන මන්ත්‍රීවරු කීප දෙනෙකුගෙන් කමිටුවක් මාධ්‍යම කාරක සභාව විසින් පත් කරලා තිබුණා. ඊට පස්සේ කතාබහට ලක්ුණේ 19 වන සංශෝධනයෙන් රට ඇතුළේ ඇති වෙලා තියෙන දේශපාලන අස්ථාවරභාවය ගැන. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාවේදී තීරණ ලැබුණේ 19 වන සංශෝධනයෙන් ඇති වෙලා තිබෙන දේශපාලන අවුල ගැන ජනතාව දිගින් දිගටම දැනුවත් කරන්නත්, ඒ හරහා රට ඇතුළේ 19 වන සංශෝධනය ගැන පුළුල් මතයක් ගොඩනගන්නත් මාධ්‍යම කාරක සභාවේදී තීරණය වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් මාස 4කින් ජනාධිපතිවරණය එන්න නියමිත වෙලා තිබෙන නිසා ඒ ගැනත් මාධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වෙලා තියෙනවා. වයඹ පළාත් ආණ්ඩුකාර පේශල ජයරත්න මේ මධ්‍යම කාරක සභාවේදී යෝජනා කරලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒකට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය පළ වෙලා තිබුණා. දයාසිරි අමරවීර රෝහණ ලක්ෂ්මන් ෆයිස මුස්තාෆා ඉසුරු දේවප්‍රිය කියන මධ්‍යම කාරක සභාවේ ප්‍රබලයෝ කීප දෙනෙක්ම ඒ ගැන අදහස් දක්වල ජනාධිපතිතුමාට කියලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියන අදහස. ඒත් එක්කම යෝජනා වෙලා තිබුණා ජනාධිපති අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට ඉදිරිපත් වෙන්න ඕන කියලා. ඒ වගේම ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් ඇති වෙලා තිබුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහිත ගුණරත්න සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඔහොට්ටුවට හිතවත්ව කටයුතු කරනවා. ඒ හින්දා මේ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වෙන්නේ නැහැ කියලා මධ්‍යම කාරක සභාවේ කීප දෙනෙක් චෝදනා කරලා තිබුණා. ඒ මොහොතේම ජනාධිපතිවරයා මොවුන් දෙදෙනාට දුරකථනයෙන් නම් කළා කියලා තිබුණේ ලබන සතියේ තමන් හම්බ වෙලා සාකච්ඡා කරන්න කියලා. පැයක පමණ කාලයක් තමයි මධ්‍යම කාරක සභාව රැස්වීම පවත්වලා තිබුණේ. ඊට පස්සේ කාරණා දෙකක් හින්දා ඔවුන් විසර ගිහිල්ලා තිබුණා. එකක් එක්සත් ජාතීන්ගේ මහලේ කම්බරයා ජනාධිපතිතුමාට දුරකථයෙන් ඇමතීම එක කාරණයක්. අනෙක් කාරණේ පක්ෂ මූලස්ථානයේ දා පිරිත් පින්කමක් තිබිලා තිබුණා. ඒකට සහභාගි වෙන අදහසිනුත් කණ්ඩායම පැයක පමණ කාලයක් සාකච්ඡා කරලා විසර ගිහිල්ලයි තිබුණේ.
දැන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ඒ කියන්නේ පොහොට්ටු පක්ෂයත් අතර යම් ඒකාත්මිකතාවක් ඇති කරගෙන එකට තරඟ කිරීමේ අභිලාෂයක් පිළිබඳව යම් යම් තොරතුරු අපිට කලිනුත් වාර්තා වුණා. දැන් ඒ සඳහා වන සාකච්ඡාවකුත් පවත්වලා තිබුණා පසුගිය සතියේදී ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වන්නට කලින්. දැන් මේක ටිකක් දිගින් දිගටම ඇදී යන තත්වයක් අපිට පසුගිය කාලවක වනුයේදී දකින්නට ලැබුණේ මනෝජ්, මේ දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කරගැනීමේ දුෂ්කරතාවක් පිළිබඳව මෙවර සාකච්ඡාවේදී ඒ සම්බන්ධව තිබුණු තත්වය කොහොමද?
මේවරත් එතරම් දීර්ඝ සාකච්ඡාවක් වෙලා තිබුණේ නැහැ. විනාඩි 45ක විතර කාලයක් තමයි මේ සාකච්ඡා පැවැත් වෙලා තිබුණේ. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ සභාපතිවරයා මහාචාර්ය ජී.එල්. පිරිස්පැතුමා විදේශගත වෙලා ඉන්න හින්දා මේ සාකච්ඡාවට සහභාගී වෙලා තිබුණේ නැහැ. තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් ඔහු හදිසි කටයුත්තක් නිසා මේ සාකච්ඡාවට සහභාගී වෙලා තිබුණේ නැහැ. ඒ අනුව සාකච්ඡාව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මහලේකම්වරයායි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිටපු මහලේකම්වරයා දෙදෙනා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා ඩල්ලස් සලහප්පෙරුම මන්ත්‍රීවරයා සහ ආචාර්ය ජගත්වැල්ලවත්ත කියන මේ සිවුදෙනා අතර තමයි සාකච්ඡා පැවැත්වෙලා තිබුණේ. මේ සාකච්ඡා විශේෂත්වය වෙලා තිබුණේ පක්ෂ දෙකම මුල් වෙලා හදන්න යන සඳහනේ ව්‍යූහය ගැන පක්ෂ දෙකම වෙන වෙනම සකස් කරපු යෝජනාවලි දෙක හුවමාරු කරගෙන තිබෙනවා. මේ යෝජනා වෙලා තියෙන සඳහන් නිලධාරි මණ්ඩලය, නායකත්වයේ දේශපාලන මණ්ඩලය, විධායක සභාව මේ කාරණා ගැන ඇතුළත් යෝජනා කිහිපයක් තමයි දෙපාර්ශ්වය අතර හුවමාරු වෙලා තිබුණේ. නමුත් ඔවුන්ගේ එකඟතාවයක් මත පක්ෂ දෙකම සාකච්ඡා කරලා එක යෝජනාවලියක් විදිහට මේක පත් කරගන්න අවශ්‍ය නිසා මෙහි කාරණා කිසිවෙකුටත් වාර්තා නොකරන්න, මාධ්‍යයටත් වාර්තා නොකරන්න ඔවුන් පොදු එකඟතාවක් ඇති කරගෙන තිබුණා. ඒ අනුව මෙහි අන්තර්ගතයේ මොකක්ද කියන කණ්ඩායම් දෙකින්ම ප්‍රසිද්ධියට පත් කරලා තිබුණේ නැහැ. නමුත් අර මම මෙහෙත කියපු කාරණා තමයි මේ අන්තර්ගතයේ තිබුණේ කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ නායකත්වයේ සම්බන්ධයෙන් නිලධාරි මණ්ඩලය, දේශපාලන මණ්ඩලය, විධායක සභාව මේ ආදී කාරණා ගැන තමයි මේ යෝජනාවලිය කරුණු ඇතුළත් වෙලා තියෙන්නේ කියලා යම් ආකාරයකින් අපිට වාර්තා වුණා.
ඔව්, දැන් බදාදා පැවැත්වුණානේ අපි කතා බහ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර සාකච්ඡා. ඊට කලින් නගහරු අද දවසේ තමයි කැබිනට් මණ්ඩලයේ රැස් වෙන දවස. කැබිනට් මණ්ඩලයේ රැස් වුණා. මොනවද වුණු විශේෂතා? මොනවද සාකච්ඡා වුණු කාරණා?
අර පහුගිය දිනවලම සාකච්ඡා වෙලා තිබුණු ඇමරිකාවත් සමග යම් අත්සන් කරන්න යන සහස්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම කියන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් අත්සන් කරන්න යන මේ යෝජනාව එමනත්නම් ගිවිසුම ගැන ජනාධිපතිවරයා අදහස් දක්වලා තිබුණා. ජනාධිපතිතුමා මේ යෝජනාවට කල් තියාම විරුද්ධ වෙලායි තිබුණේ. දෙපාර කැබිනට් රැස්වීමෙත් ජනාධිපතිවරයා කියලා තිබුණේ ගිවිසුම ගැන මේකේ තියෙන හැම වගන්තියක්ම අධ්‍යයනය කිරීමකින් තොරව කිසිදු තීරණයක් ගන්න එපා කියලා ජාතික ආර්ථික සභාවේ සාකච්ඡාවට ලක් කරමු කරුණුත් ඉදිරිපත් කරලා තිබුණා. මීට මේ ගැන මංගල සමරිවර ඇමතිවරයාත් අදහස් දක්වලා කියලා තිබුණේ ලංකාවට යම් වාසි ප්‍රමාණයක් ලැබෙනවා මේ සහස්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමට අත්සන් කරාට පස්සේ. විශේෂයෙන්ම ඔහු කිව්වේ ලංකාවට මේ හරහා ඩොලර් මිලියන 400ක පමණ ප්‍රදානයක් ලැබෙනවා. ගියාණ්ඩුවත් මේක ගන්න උත්සාහ කළා, හැබැයි ගන්න බැරි වුණා. අපිට මේක ගන්න පුළුවන් වුණේ යහපාලන ප්‍රතිපත්ති නිසා කියලා මංගල සමරුවේ ඇමතිවරයා යම් දැනුවත් කිරීමක් කරලා තිබුණා. ඒත් එක්කම අලුතින් ගෙනෙන යන ඉඩම් පනතක් ගැන අදහසකුත් ඇවිල්ලා තිබුණා. ඒකට ජනාධිපතිතුමා තමන්ගේ විරෝධය පළ කරලා තිබුණා. මේ පනත සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරපු නිර්දේශ කෙටුම් පතකට ඇතුළත් කිරීමට ක්‍රියා නොකිරීම ගැන ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට යම් ආකාරයකින් දොස් කියලා තිබුණා. අගමැතිතුමාත් මේකදී අදහස් දක්වලා කියලා තිබුණේ ඉඩම් සම්බන්ධයෙන් මේ ගෙන්න යන පනතේ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සැලකිල්ලට ගන්න පුළුවන් ඕන නම් ඒ ගැන හෙදි සාකච්ඡා කරන්න පුළුවන් කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී ප්‍රධාන යෝජනාවක් තමයි අධ්‍යාපනයේ පැත්තෙන් උසස් පෙළ සිසුන්ටවත් ටැප් පරිගණක ලබා දෙන්න කරපු යෝජනාව. මේක දැන් පාර්ලිමේන්තු සැසිවාරවලදී වගේම කැබිනට් මණ්ඩල කැබිනට් රැස්වීම කීපයකදී මේ කාරණේ කල් ගියා. පහුගිය සතියේ ජනාධිපතිතුමා මේ යෝජනාව ගෙනාවට පස්සේ ඒක පසුව ක්‍රියාත්මක කරන්න කල් ගත්තා. නමුත් මේ කැබිනට් මණ්ඩලයේදී ඊට යම් අනුමැතියක් ලැබිලා තියෙනවා නොමිලේ ටැප් පරිගණක ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව එවැනිම ක්‍රියාත්මක වේවි. මොකද ඒක ඡන්ද පොරොන්දුවක්. ඉස්සරහ ඡන්දයකට යන්නේ එක්සත් ජාතික පක්ෂයට පාඩුයි. මේක ඉහලින්ම කියවුණු පොරොන්දුවක් නිසා ඉටු නොකරොතින්. ඒත් එක්කම රාජ්‍ය සේවකන්ගේ කාර්යාලය ඇඳුම ගැන අලුත් චක්‍රලේඛයක් රංජිත් මන්දුම් බණ්ඩාර විශේෂ ඇමතිවරයා ඉදිරිපත් කරලා තිබුණා. මේක කලින් ඉදිරිපත් කරලා තිබුණු චක්‍රලේඛය යලි සංශෝධනය කිරීමක් හැටියට තමයි මේක සිද්ධ වෙලා තිබුණේ. ඔබ දන්නවා පාස්කෘතා ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී මේ විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා ජේජේ රත්නසිරි ලේකම්වරයා ප්‍රශ්න කිරීමකට ලක් වුණා. එහිදිත් මේ තේරීම් කාරක සභාවකෝ යම් සංශෝධන ප්‍රමාණයක් කරන්න උනොත් කරනවාද කියලා ලේකම්වරයා විදිහට ඕකෝ ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා තීරණයක් ගන්නවා කියලා. ඒ තීරණත් ඇතුළත්ව තමයි මෙවර අලුත් චක්‍රලේඛය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණේ. ප්‍රධාන වශයෙන් මේ කාරණා ගැන කතා කරලා තිබුණා. අනෙක් එක වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ගැන රුපියල් 50කින් ඔවුන්ගේ මූලික වැටුප වැඩි කරත් තව මේක දෙන්න ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. දිගම්බරම් ඇමතිවරයා සහ මනෝ ගණේෂන් ඇමතිවරයා මේක ලබා නොදුන්නොත් තමන් ආණ්ඩුවෙනුත් ඉවත් වීම ගැන යම් තීරණාත්මක සම්දිස්ථානයකට එනවායි කියලා සඳහන් කරලා තිබුණා. මේකත් නුවර කැබිනට් මණ්ඩලයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙලා තිබුණා.
අර මේ රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම පිළිබඳව ටිකක් මම තවදුරටත් කරුණු දැනගන්න කැමතියි මනෝජ්. මොකද ඒක පසුගිය කාලවක වානුවේදී විශාල වශයෙන් සමාජීය කතාබහට ලක් වුණු කාරණාවක් නිසා ඔබ සඳහන් කරපු ආකාරයට සංශෝධන සහිතව ඒක ඉදිරිපත් වෙලා තිබුණා කියලා කිව්වා. දැන් කලින් අපි දැනන් හිටියේ සාරිය හෝ ඔසරිය වැනි ඇඳුමක් කාන්තාවන්ට නියම කරලා තිබුණා. දිග කලිසම කමිසය හෝ ජාතික ඇඳුම වැනි ඇඳුමක් පුරුෂ පාර්ශ්වයට නියම කරලා තිබුණා. බුර්කාව තහනම් කරලා තිබුණා. මේ සාරිය හෝ ඔසරිය සමගින් මේ හිස පමණක් වසා ගැනීමේ කාර්යාවලිය කරන්නට මුස්ලිම් කාන්තා පාර්ශ්වයට එහිදී නියම වෙලා තිබුණා. මේ අලුත් සංශෝධන කියලා කියන්නේ මොනවද? දැන් ඒකට මොකද්ද රාජසේවකයන්ගේ කාර්යාලීය ඇඳුම කාන්තා පුරුෂ පාර්ශ්වය දෙපාර්ශ්වයෙන් ගත්තොත්?
ඔව්, පුරුෂයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් වෙනස් වීමක් වෙලා තිබුණේ නැහැ. කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් යෝජනා වෙලා තිබුණේ සාරිය ඔසරියට අමතරව කලිසම ඊට ඇතුළත් කරලා තිබුණා. ඒ ආදී සංවර ඕනෑම ඇඳුම ඇඳුමක් අඳින්න කාන්තාවන්ට ඉඩ දෙන විදිහට තමයි චක්‍රලේඛය වෙනස් කරලා තියෙන්නේ.
මීළඟ ප්‍රධාන කාරණාව තමයි අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුන්ද යන සෙවීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. නොයෙක් මතකැටුම් අපිට දකින්නට ලැබෙනවා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන්. මේක නීත්‍යානුකූලද නැද්ද, මෙහෙම එකක් පවත්වමින් අදාළ පුද්ගලයන් ගෙන්නලා ප්‍රශ්න කිරීම යුක්ති සහගතද, ඒක නීත්‍යානුකූලද, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න. ඒ අතරතුරේදී පසුගිය සතියේදීත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්ුණ විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකු කැඳවලා තිබුණා. යුද හමුදාපතිවරයා, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ හිටපු නගිනිහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා. මේ තුන්දෙනා සිදුකරපු ප්‍රකාශ විශේෂයෙන් කැපී පෙනුණා. අපි එකින් එක ගත්තොතින් මනෝජ්, විශේෂතා පිළිබඳව අපිට කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුළුවන්ද මොවුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කරපු දෑ පිළිබඳව?
විශේෂයෙන්ම හමුදාපතිවරයා තේරීම් කාරක සභාවට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හමුදාපතිතුමාට දුන්නු දුරකථන ඇමතුම ගැන අර අපිත් පසුගිය කාලේ සාකච්ඡා කරපු විදිහට යම් පුද්ගලයෙක් ගැන විමසලා බැලුවට පස්සේ හමුදාපතිතුමා කියලා තිබුණා මාස 18කින් අවුරුදු එකහමාරකින් මේ ඇමතුමායේ ලබා දෙන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ රසවාදී වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවාගෙන මාස 18ක් කාලයක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ හින්දා තමයි ඇමතුම ලබා දුන්නා කියන අදහස හමුදාපතිවරයා කිව්වා. ඔහු එහිදී කිව්වේ කිසිදු බලහත්කාරකමක් හෝ ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා. නමුත් සුහදව යම් ආකාරයකින් විමසීමක් තමයි සිද්ධ කළේ. නමුත් ඒකට ලබා දුන්න ප්‍රතිචාරය තමයි මාස 18කින් ආයිමත් ඇමතුමක් ලබා දෙන්න කියන කාරණේ කියලා හමුදාපතිතුමා සඳහන් කළා. විනාඩි 15ක පමණ කාලයක් තමයි මාධ්‍යවේදීන්ට මේ හමු ආවරණය කරන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ තවත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන නිසා මාධ්‍යවේදීන් මේ අවස්ථාවෙන් ඉවත් කරලා තවත් මිනිත්තු කිහිපයක් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරලා තිබුණා. මේ කාරක සභාවේ සභාපතිවරයා විදිහට නියෝජ්‍ය කතානායකතුමා කියපු විදිහට එක නිශ්චිත කාරණයක් ගැන විමසන්නයි ඔහු කැඳවුවේ. හින්දා කෙටි කාලෙකින් හමුදාපතිවරයා නික්ම ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ එදිනම රිෂාඩ් බදියුදීන් නැමැතිවරයාවත් හඳවන්න නියමිත වෙලා තිබුණා. නමුත් කාරක සභාවේ සාමාජික කිඳිදෙනෙකුට පැමිණීමට නොහැකි වුණු නිසා ඊට පසුවදායි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඊටපු අමාත්‍යවරයා සහභාගී වුණේ. පැය දෙකක් විතර ඔහු ඕගෙන් ප්‍රශ්න කළා. විශේෂයෙන්ම අලහුදීන් කියන පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා මේ ප්‍රශ්න කටයුතු වලට සම්බන්ධදයි කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරද්දී ඔහු කිව්වේ අලාවුදීන් කියන පුද්ගලයා තමන්ගේ පක්ෂේ භාණ්ඩාගාරිකවරයා විදිහට පක්ෂයේ ඉල්ලීම මත කටයුතු කළා කාලයක්. නමුත් දෙවෙනි කාල සීමාවේදී ඔහුට තියෙන කාර්ය බහුලත්වය මත ඔහුට වැඩ කරන්න බෑ කියලා කිව්ව හින්දා ඔහු නියෝජ්‍ය භාණ්ඩාගාරිකවරයෙක් විදිහට පක්ෂයේ කටයුතු කළා ඇරෙන්න මේ ප්‍රශ්න ක්‍රියාවලට සම්බන්ධතාව පිළිබඳව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යම් අදහස් දැක්වීමක් සිද්ධ කළා. ඔහු කිව්වේ මේ සහරාන්ලා මේ කණ්ඩායම් පිළිබඳව තමන් ඍජුව සම්බන්ධ වෙලා කටයුතු කරේ නැහැ. නම් තමුන්ට එල්ල වෙන්නේ චෝදනා මේ අදාළ පාර්ශ්ව පිළිබඳව පරීක්ෂණ කරලා ත්‍රස්තවාදයට සම්බන්ධයට දඬුවම් දුන්නට කමන්නේ. නමුත් තමන්ට දිගින් දිගටම මාධ්‍යෙන් ප්‍රහාර එල්ල වෙනවා කියලා මාධ්‍ය වාර්තා කරපු කාරණා කිහිපයක් ඡායාරූප සහිතව ගෙනල්ලා බදියුදීන් අමාත්‍යවරයා කාරක සභාව හමුවේ අදහස් දැක්වුවා. අවසාන වශයෙන් මේ සභාපතිවරයා විදිහට නියෝජ්‍ය කතානායකවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කළා. ඒකේදී කිව්වේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විදිහට ගම්මික දිසානායක මහත්මයා, වැඩ බලන පොලිස්පති වික්‍රමරත්න මහත්මයා එවපු වාර්තාවක් විදිහට ඒක ඔහු ඉදිරිපත් කළා. කිව්වේ ප්‍රධාන පුද්ගලයන් තුන්දෙනෙකුට විශේෂයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා, අසාත් සාලි සහ හිස්බුල් ආණ්ඩුකාරවරුන් ගැන මේ පාර්ලිමේන්තු කමිටුවට ලැබුණු පැමිණිලි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරා. ඉතා පැහැදිලිව ලැබුණු තොරතුරු වලදී, විමර්ශන වලදී බදියුදීන් හිටපු ඇමතිවරයා කිසිදු ශස්ත්‍ර ක්‍රියාවකට සම්බන්ධ බවට අනාවරණ වෙලා නැහැ කියලා වැඩ බලන පොලිස්පතිවරයා වික්‍රමරත්න මහත්මයා ඉදිරිපත් කරපු වර්තාවේ සඳහන් වෙනවා කියලා මාධ්‍යට සඳහන් කළා. මේ අතර අලුත් කතා බහකුත් දැන් සමාජයේ ගොඩ නැගෙමින් තියෙනවා. මේ රිෂාඩ් බදුවිදු නැමැතිවරයා වගේ කණ්ඩායම් නිර්දෝෂ කරන්න ඔවුන්ව සුද්ධ කරන්න තමයි මේ තේරීම් කාරක සභාව පත් කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වාර්තාවත් සභාගත කළේ කියලා යම් චෝදනාවකුත් තියෙනවා. අවසාන වශයෙන් දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට කැඳවීමක් කරලා තිබුණ තේරීම් කාරක සභාවට එන්න ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා මේ සඳහා සහභාගී වුණේ නැහැ. ඔහු එහිදී කිව්වේ නීතිපතිවරයා මේ තේරීම් කාරක සභාව රැස්වීමේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ ලිපිය පාර්ලිමේන්තුවට කථානායකවරයා ඉදිරිපත් කරන්න ඕන. මේ කමිටුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී අදහසක් ලබා ගන්න පුළුවන්. මේට අදාළ නඩු පහක් විතර මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීම කරන්න හොඳ නැහැ කියලා ස්ථාවර නියෝගවලත් සඳහන් වෙලා තියෙනවා. ඒ හින්දා මේකට නඩු කටයුතු වලට අනිසි බලපෑමක් ඒ හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ තේරීම් කාරක සභාව යම් ආකාරයකින් නීතිය ඇතුලේ එතරම් සාධාරණ තත්වයක් නෙමෙයි කියලා ඔහු සඳහන් කළා. ඒ කතා බහකුත් මේ සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාත්මක වෙමින් යනවා. කොමුණක් නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාට ඉන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔහු අනිවාර්යෙන් ඊළඟ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වෙන අවස්ථාවේ සහභාගී විය යුතුමයි කියලා ඔහු සඳහන් කරලා තිබුණා.
හොඳයි, කාල සීමාවත් එක්ක බැලුවාම කාල වේලාවත් එක්ක බැලුවාම අපිට ලොකු අපහසුතාවක් තියෙනවා. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී බොහෝ දෙනා ඉදිරිපත් කරපු අදහස ආකාරයෙන් මේ ඉදිරිපත් කරන්නේ. නමුත් අර පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කරන තර්කය ඉතාම වැදගත්. ඔහු යම් යම් කාරණා ගෙනහැර පානවා. දැන් ඔබත් පහදලි කරපු ආකාරයට මනෝජ්, ඇයි මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඔහු යන්නේ නැත්තේ කියලා අපි බලමු. ඔහු ඒ සම්බන්ධව දක්වන ඉදිරිපත් කරන තර්ක විතර්ක මොනවද කියලා.
මේ තේරීම් කාරක සභාව පිළිබඳව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට යවලා දෙන ලිපියක් තියෙනවා. එහි බොහොම පැහැදිලිව තියෙනවා මේ කාරක සභාවේ කතා කරන කාරණා පිළිබඳව සාකච්ඡා වෙනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ගණනාවකදී. ඒ නිසා මේ නඩු කටයුතු වල අගතියට පත් වෙන පාර්ශ්වයන් මේක විශාල ප්‍රශ්නයක් කියලා තමයි එතුමාගේ සඳහන් කළා තියෙන්නේ. ස්ථාවර නියෝග වල බොහොම පැහැදිලිව තියෙනවා මිනිස්සුන්ට භාජන නඩු කටයුත්තක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න බැහැයි කියලා. කථානායකතුමාට වගකීමක් තියෙනවා මේ ලිපිය සභාගත කරලා ගන්න පියවර පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. මේ දැනුවත් කිරීමෙන් පස්සේ තමයි අපිට යම් තීන්දුවක් ගන්න වෙන්නේ. එහෙම නැත්නම් නැවත වතාවක් කැඳෙව්වත් මට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ්, ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක මේ පමණයි අපිට අද දවසේදී කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ. තවත් තොරතුරු බොහෝ තොරතුරු අප සතුව තිබුණත් අපි අපට ස්තුතිවන්ත වෙමින් සමු දෙනවා. ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ආයිබෝවන්, බොහොම ස්තුතියි.
අපගේ වෙබ්බඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකියි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
Enjoy more stories in your language by visiting sbs.com.au.